දැන් මේ තවත් ඒ වගේ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය යම් කිසි මේ ගෙදර ඉන්න ගෙහිමියාට ප්‍රධානීට මේ අමනුෂ්‍ය බලවේගය සම්බන්ධ වීමක් ගැනයි මේ කියවෙන්නේ. ඒ නිසා ඒකෙන් ඇති වෙනා නොඑක ආකාර කරදර බාධක ඇති වෙනවා. ඉතින් මේක කොහොමද දරගන්නේ අමනුෂ්‍ය බැල්මේ ස්වභාවයෙන් එයාට මේ විවිධ දේවල් දකින්න පේන වාගේ ශක්තියකුත් මත වෙලා තියෙනවා කියලා ඉතින් ওই විදිහට කියනවා. ඉතින් ඒක බොහොම එහෙම එකක් තියෙනවා අමනුෂ්‍ය දෘෂ්ටියක් අඟට ආපුවාම සමහර රටේ গুপ্ত දේවල් පේන ස්වභාවය එනවා. සමහරට අමනුෂ්‍ය ඒ මාධ්‍යයෙන් පේන්න පටන් ගන්නවා. ওই විවිධ අදහස් හිතට එනවා. අමනුෂ්‍යයන් හා සම්බන්ධයෙන් එක්තරා කොටසක් ඒ පැත්ත අල්ලලා. අනික මානසික කොටස මේ පැත්ත අල්ලන්නේ නැහැ මනුෂ්‍ය ලෝකේ මේ මිනිසුත් එක්ක සම්බන්ධය අල්ලලා. ඔහොම ඉන අවස්ථාවක් තියෙනවා සමහර අයට. මෙන්න මෙහෙම අයට හරියට මේ ඉරිදි වලින් දිවස් පාලුනා වගේ ඒවා එන්න පටන් ගන්නවා. ආවට පස්සේ සමහර ලාවට රැවටෙනවා. මගේ ධ්‍යාන ශක්තිය තමයි මගේ භාවනා ශක්තිය තමයි මේවා මේ කෙරෙන ශක්තිය මතුනේ කියලා ඕක තමයි දිවස මේක තමයි දිවකන ආදී වශයෙන් කියලා වැදස්සලි අදහස්වලින් රැවටෙන්න පටන් ගන්නවා. මොකද හිතන හිතන දේවල් මයිලා පේන්න පටන් ගන්නවා. සමහර ලාවට ওই දුර තියෙන දෙයක් සිද්ධියක් එවල දැක්කා වගේ දකින්නත් පටන් ගන්නවා. ඒක අමනුෂ්‍ය ලෝකෙත් එක්ක සම්බන්ධයේදී බොහෝ වෙලට හැදෙන දෙයක්. ධ්‍යානලාභින්ට එහෙම හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒක ඥානය. ඒක වෙනයි. අර අමනුෂ්‍ය බලපෑමක් තියෙන කෙනාට එහෙම පේන්න පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. සමහර ලාට බාහිර වෙන දේවල් ඈත සිද්ධ වෙන දේවල් ඒ අමනුෂ්‍යයින්ට පේනවා. ඒ අර දින කර්ම විපාක ඉද්දි කියලා එකක්. ඒ කර්ම විපාක ඉදිති වාගේ ස්වභාවයෙන් ඒක දකිනවා. ඒ වගේම මේ අයගේ සියුම් ශරීර තියෙන්නේ අමනුෂ්‍යයින්ගේ. ඔය මියගේ ඥාතීන්ට ආදීන්ගේ තිබෙන්නා වූ පරලෝ ගන්ධබ්බ ශරීර තියෙනවා. එහෙම ශරීරය ඇති අයගේ ස්වභාවයක් තියෙනවා. හිතනකොට ගිහිල්ලා ඉවරයි ඕන තැනට. ඒ හිතත් එක්ක සම්බන්ධ විශාල සම්බන්ධයක් තියෙනවා. භෞතික ශරීරයක් වාගේ මෙහෙ යවන්න දෙයක් නැහැ. එහේ මේ ගෙනියන්න. ඉතින් අන්නේ වෙලාවට මොකද කරන්නේ? වටපිට යොමු කරනකොට සැනකින් හිතනකොට මේ පැත්තට යන්න පුළුවන් නිසා. ඔය යනකොට මේ පැති වල කියන කර්ණේම කතා බහ එහෙනවා. මිනිස්සු එහෙම කියන දේවල් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ සම්බන්ධයක් ඇඟකට එහෙම වෙලා තියෙනවා නම් ඒ අමනුෂ්‍යයා ඔහු සමග ප්‍රිය කරනවා නම් එහෙම ඔහුට විරුද්ධව එහෙම යමක් කරන්න විදහට ගිහිල්ලා ඇවිදිලා ඉදින් කියනවා හඟවනවා. උඹට මෙන්න මෙහෙම දෙයක් කරන්න හදනවා හවල් ලෙව්. ඔන්න ඔහොම දැන් දෙන්න දැන් තියෙනවා. ඉතින් ඒවා තමයි සම්බන්ධ කරගෙන ආවේශ වෙන ක්‍රම ආදී හදාගෙන තියෙන්නේ. ආවේශින් ශාස්ත්‍ර කීම ආදී හදාගෙන දේවල් හදාගැනීමේ මූලික ස්වභාවයත් ඕකයි. එහෙම ක්‍රමයකින් දැනුවත් වෙන්න පුළුවන් එක්තරා මට්ටමකට. ඉතින් ඒ අමනුෂ්‍යයාගේ යම් කිසි බලවේගයක් තියෙනවා නම් ඒ කියන්නේ කර්ම ශක්තියෙන් හටගත්ත කර්ම විපාක ඉදිරිය බලවත් වෙනවා. කර්ම ශක්තිය ප්‍රබල නම් එහෙම ගැළපෙන විදිහට ප්‍රබලලා තියෙනවා නම් ඒ ඇයි වැඩි වැඩි දේවල් කරගන්න පුළුවන්. කොහේ හරි රහදිගතව කසකුසු ගාලා කතා කරන එකක් අහගෙන ඉන්න පුළුවන්. ඒක තේරුම් ඇති අනිකිනු හඟවන්න පුළුවන්. යම් යම් ද්‍රව්‍ය වස්තුවක් යම් තැනක තියෙනවා නම් ඒක එහා මෙහා කරලා දමලා ඉන්න පුළුවන්. හැබැයි සියල්ලන්ටම නෙමෙයි. එහෙම බලනගෙන ක්‍රමවේද තියෙනවා. ඒවයි තමයි ඔය සමහර ගෙවල්ට අමනුෂ්‍ය කරදර ආපුහම විවිධ කරදර කරනවා කියන්නේ. ඒව නැතුව නෙමෙයි. ඉතින් මේ වගේ අවස්ථා මේ තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට කරන්න දෙයක් නැහැ. මොකද කෙනෙකුට සම්බන්ධ වෙන්නේ අමනුෂ්‍යය. එක්ක පුතාට තාත්තා එහෙම නැත්නම් ආතා ආච්චි ඔය වගේ සම්බන්ධ වෙනා නෑදෑයෝ. ඔය සම්බන්ධ වෙන්නේ තියෙන සසරි තිබිච්ච සම්බන්ධතාවයන් උඩ. අන්‍යෝන්‍ය වශයෙන් ආධාර උපකාර කරගෙන නෑදෑයෝ හිතවත් වශයෙන් හිටපුවාම එකිනෙකා කෙරෙහි සම්බන්ධතාවයක් ඇති වෙනවා. ওই ණය ගනුදෙනුව කිව්වෙත් ඕකයි. ඒක මේ ණය වෙලා යනවා කියලා ලෝක සම්මතිය කියන ණය වෙච්ච එකම නෙමෙයි. දැන් අපි කියනවා ණය ගණ්ඩාව ණය දෙණ්ඩාව ආදි වශයෙන් මේ දූදරු සම්බන්ධයේ දෙමව්පිය දූදරු සම්බන්ධයට ඕක වරද්දලා තීරුම් ගන්නවා සමහර අය. ණය විච්ච ගන්නම දෙන්නේ ණය ගෙවන්නම දෙන්නේ ඔය ආදි වශයෙන් කියලා. ඒ ණය කියන එක තෝරා ගන්න ඕනේ. යම් කිසි පුද්ගලයෙකු උදව්වක් උපකාරයක් කරා නම් කෙනෙකුට අන්න ඒක ඔහුට දුන්න දෙයක් වෙනවා. මම මේ මන් ණයට මුට දෙනවා කියන අදහස නැතුවට කරන හැම උදව් උපකාරයක්ම යමෙකුට කළා නම් කෘතෝපකාරයක් වශයෙන් ඔහු දෙන්නා උදව් උපකාර ලබන්න අර උදව් උපකාර කරව කෙනා හේතු වාසනාවන්තයෙක් වෙනවා. ඒ නිසා තමයි දෙමාපියෝ දරුවා හැදුවාම ඒ දරුවා හදනකොට දරුවන්ට ණය විලාව ඉන්නේ නැහැ. දරුවන්ට ණයට දුන්නා කියන හැඟීමක් නැහැ. බොහොම ආදරෙන් දරුවන්ට පෝෂණය කරලා දරුවන්ට අවශ්‍ය දේවල් හදලා දෙනවා. හැබැයි ණයට දුන්නා කියලා හැඟීමක් නැතුවට ඒ දෙමාපියෝ දරුවෝ දෙන දේ ගන්න හිමිකම් ලබනවා මොකක් නිසාද? දරුවන්ට අවශ්‍ය උදව් උපකාර කරලා තියෙන නිසා. ඒ වගේම දරුවෝ තමන් විසින් උදව් උපකාර කරන්න සුදුසු වෙනවා. තමන්ටත් එහෙම උදව් උපකාර කරලා තියෙන නිසා. මෙන්න මේක තමයි අපි මේ ණය ගනුදෙනු කියලා කිව්වේ. නමුත් අද ලෝක සම්මතයේ තියෙන ණය ගනුදෙනු ඊට වඩා වෙනස්. ඒක වෙන්නේ දූ දරුවෝ වෙලාවේ දීලා නෙමෙයි. ඒක වෙන්නේ ඌර කොටි වෙලා බෙදා ගන්න. සත්තු වෙලා ඒකිකක් මරාගෙන කන්න ඒ ණය ගනුදෙනු බෙදා ගන්න හැදින්නේ එහෙම එකක්. කෙනෙක්ගේ ණයට අරගෙන දෙන්නම් කියලා අරගෙන දෙන්නේ නැතුව මගහැරලා ඒ විදිහට පයින් ඒවා. අන්න ඒ වගේ හැදෙන ණය ගනුදෙනු බේරගන්නේ සත්තු වෙලා. ඉතින් අපි කොච්චර දඟලුවත් හරියන්නේ නැහැ. සතියක් සතියක් මරායන කන්න හේතු වෙ දෙනවා. ඒකට අවශ්‍ය විදිහට ක්‍රමවේද හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගනුදෙනු බේරෙන්නේ එහෙම. ඉන් දෙමව්පිය දූ දරු වාදීන්ගේ ණය ගනුදෙනුව කියන ගනුදෙනු කාර්යයේ ණය කිව්වට ඒක සිද්ධ වෙන්නේ ඔය විදිහට උදව් උපකාරය. උදව් කළා උපකාර කළා. දෙමව්පියෝ පූර්ව උදව් උපකාර කරපු අය වෙනවා. එද දරුවෝ ඒකට උදව් උපකාර දෙන්න සුදුසු වෙනවා. මෙන්න මේ තිබෙන්නා වූ ස්වභාවය උඩ ගනුදෙනුව තමයි දෙමව්පිය දරුවෝ අතර තියෙන්නේ. සසලෙදී නෑදෑය වශයෙන් එන අය අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ. ඉතින් යම්කිසි අවස්ථාවක අපිට එහෙම ඒ වගේ තියෙනකොට පුද්ගලිකව තමන්ගේ තිබිච්ච දුස්චරිත හෝ සුචරිත දෙක උඩ තමන් විසින් මෙලෝදි කරගත්ත පින්පව් දෙකට අනුව ඔවුන් උප්පත්තිය ලබනවා. ඔවුන් ඒ ජාතිවල අත්බැව් ලබලා. හැබැයි අර කියන දෙමව්පිය දූදරුවාදී සම්බන්ධතාවයේ වෙන එකක්. ඒ සම්බන්ධතාවයේ වෙනම සිද්ධ වෙනවා. අන්න ඒ වගේලාට යක්ෂාත් බෑවක් ආදී අර ඥාතියෙක් එහෙම ලැබුවා නම් ඔහු විසින් කරපු ගති ලක්ෂණයන්ට ඔහුගේ ස්වභාවයට අනුව ඒ යක්ෂාත් බෑවක් ලැබුවට හිමිකමක් ලැබෙනවා. තමන්ගේ දූ දරුවන් තමන් කණ්ඩ බොන්න දුන්න අයගෙන් උදව් උපකාර කරපු අයගෙන් සම්බන්ධ කරලා ඉල්ලීමක් හරි කරන්න. මෙන්න මේ ඥාති සම්බන්ධය එහෙම එකක් නිසා ඔන්නම් ඉල්ලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට මෙහෙම ක්‍රමයක් පෙන්නලා තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් ඉල්ලන සිරිතක් නැහැ කෙනෙක්ගේ මොනවා හරි අඩුපාඩුවක් වුණාම. සමහරලාට වෙලක් ආයේ ඉල්ලනවා. අවශ්‍යතාවයක් වුණොත් නැති බැරි දෙයක් කෙනෙක්ගෙන්. ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් ඇති වෙලා භික්ෂුන් වහන්සේලා අතරින් ආරංචි වෙනවා අහවල් හාමුදුරුවෝ. මෙහෙම කෙනෙක්ගෙන් සිවුරක් ඉල්ලුවා. ආහාරයක් ඉල්ලුවා. මේ ආදී වශයෙන් අහනකොට අහනවා ගෙන්නලා. මම ඔබ මේ සිවුරක් ඉල්ලුවා කියන්නේ ඇත්තද මෙහෙම කෙනෙක්ගෙන්? ස්වාමීනි ඇත්ත. ඒ ඉල්ලපු තැනට උඹේ නෑදෑයෙක්ද? නෑදෑයෙක් නම් කැපයි. නෑදෑයෙක් නෙමෙයි නම් ඇයි මෝඩේ එහෙම කළේ? මෝග පුරුෂේ එහෙම කළේ ඇයි? ඒක වැරදි. මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. සමහරවිට භික්ෂුණීන් වහන්සේ නමක්ගෙන් භික්ෂුන් වහන්සේ නමක් මොනව හරි ඉල්ලනවා. ඔය වගේ දේවල් වලට. ඕක බුදුරජාන් වහන්සේ දැනගන්නවා අර ක්‍රමින්. භික්ෂුන් වහන්සේලා ඒ ඔක්කොම කියනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අහනවා ඒ භික්ෂුන් ගෙන්නලා. මහාන උඹ අහවල් භික්ෂුණීන් වහන්සේගෙන් නැහැ භික්ෂුණියගෙන්. සිවුරක් ඉල්ලුවා කියන්නේ ඇත්තද? ස්වාමිනී ඇත්ත. ඒ භික්ෂුණී උඹේ නෑදෑයෙක්ද? එහෙනම් මහාන උනත් නෑදෑකම නැති වෙලා නැහැ. නෑදෑකම හිමිකම මහණුණා තිබිලා තියෙනවා. ඒ ස්වාමිනී නෑදෑයි මොනවද උඹ ඉල්ලුවේ? කැපසල් උදයක් නම් හා කමක් නැහැ.
අකැප දේවල් ඉල්ලන්න අයිතියක් නැහැ, නෑදෑ වුණා කියලා. අන්න ඉල්ලන්න පුළුවන් කැප දෙයක්. නෑදෑයෙක් නෙමෙයි නම් එහෙම වලෙන් ඉල්ලන්න බෑ. එහෙනම් පැහැදිලි දෙයක් තියෙනවා මේ නෑදෑය වෙලා ඉන්නේ එකිනෙකාට. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් උදව්පකාර කර ගැනීමක් මේ ආදි වශයෙන් සසරේ තිබිච්ච නිසා තමයි ඊට අනුකූල පිරිස් එකතු වෙලා නෑදෑය වෙලා හිතවත් වෙලා ඉන්නේ. ওই නෑදෑයකම ඔකෙන් විශේෂයි. ඉතින් ඒ නිසා තමයි කිව්වේ නෑදෑයෙක් නම් ඉල්ල ගන්න අයිතියක් තියෙනවා. අවශ්‍ය දෙයක් තියෙනවා නෑදෑයෙකුට කියන්න. එමත් පුළුවන් කැප දෙයක් ඉල්ල ගන්න. ඉතින් මෙන්න මේ වගේ දැන් මේ අමනුෂ ලෝකයේ තින්න යමනුෂ්‍ය අනත වෙලා ඉන්නකොට එයාට අවශ්‍ය දෙයක් තියෙනවා. ඉල්ලගන්නේ කාගෙන්ද බලපුවාම තමගේ නෑදෑයින්ගේ. ඇයි එහෙම කරන්නේ? උදව් උපකාර කරලා තියෙන සම්බන්ධතාවයක් තියෙනවා නෑදෑයින්ට. කවදා හරි වැඩි උදව් උපකාර කරපු අය තමයි කොහෙන් හරි කැරකිලා කැරකිලා කර්ම බලවේගයෙන් සකස් වෙලා ඒ පවුල්වල උප්පත්ති ලබලා ලැබිලා නෑදෑයෝ වෙන්නේ. අන්න නෑදෑ සම්බන්ධතාවයේ හැදිලා තියෙන්නේ එහෙම නිසා ඒ උදව් උපකාරී එයාට කරන්න ඕනේ. ඉතින් එහෙම දැනගත්තාම දැයිති නැති බැරිකමට යමක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන එනවා. ඉතින් අපි කියනවා විවිධාකාරයෙන් අමනුෂ බැල්මක් ඇති වෙලා, ඥාති බැල්මක් ඇති වෙලා, ලේඩ කරනා පෙලක් අය වරන් දෙන්න ඇවිදිලා මෙහෙම විවිධ කතා කියනවා. දැන් මෙතනින් මොකක් දැනගන්න ඕනේ? අපේ යුතුකමක් තියෙනවා. අපිට උදව් කළ උපකාර කළ සියල්ලෝ සිහි කරලා, ඥාති මිත්‍රාදීන් සිහි කරලා, අපි කරන දානමාන අවංකව අනුකොන්ට හිංගි හිංසා කරන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. යහපත් ගුණසිතින් යුතු ඒ බඳු දේවල් සිද්ධ කරලා, ඥාන සම්පවිතෝ සිහි කරලා අපිට උදව් උපකාර කරපු අය, කෘතෝපකාර සලකනිකේ වටිනාකම සිහි කරලා ඒ දානේ පුණ්‍යානුමෝදනා ඒ අයට කරන්න ඕනේ. එබඳු අය උදෙසා එබඳු අය වෙනුවෙන් දාන දාදිය පූජා කරලා එහෙම කෙනෙක් විසින් හිටියනම් දන් දුන්නා නම් ඔවුන්ට යහපතක් වෙනවා. ඔවුන් වෙනුවෙන් කළ යුතු යහපත් දේ ඔවුන් වෙනුවෙන් මං කරලා දෙනවා කියන අදහස අරගෙන අන්න එහෙම දානයක් වෙන් කළා, පූජා කරලා තමන්ම ඒ ඔක්කොම අපපස්ථාන කරලා දාන්නේ දීලා අන්න අර ඥාතීන් සිහි කරලා පින්ඥානුමෝදනා කරනවා. ඥාන සම්පවිතෝ මේවා සිද්ධ කරන්න දැනගත්තොත් ඔය කිසිම අමනුෂ උපද්දරයක් නැහැ. ඔක්කොම අහක් වෙලා යනවා. නමුත් ඕක නෙමෙයි කරන්නේ. ඥාතියෙක් ආවා ගිහම යන්ද කට්ටාඩියක් හොයාගෙනද මොකද බැරි වුණොත් අල්ලා හිටන් දාම මොහොඳි. මොහොඳ දාන්න බැරි වුණොත් මොකද කරන්නේ? කවුරු හරි කෝ දානයක් දීලා පින් දෙන එක බලමුක එහෙමත් යයිද කියලා. ඒ සාංකේ දානයක් එහෙම දීලා පින් දෙනවා. ඉතින් අපේ බලාපොරොත්තු එකක්වත් චිත්ත පාරිශුද්ධියෙන් කරන්නේ නැහැ. හොඳ වැඩේ වගේ පේන්ට් එකක් කරනවා. ඉතින් ඒ නමුත් ඒකේ අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධියක් නැතුව කරන වැඩක අර පින කියන මහා ශ්‍රේෂ්ඨ සත්‍ය බිහි වෙන්නේ නැහැ. ඊට හුඟ දෙනෙක් මොකද කරන්නේ? කරන්න පුළුවන් දේවල් කරලා කරලා අර කර්ම වේගයේ බලවත් නම් අල්ලලා හිට මොහොදි දාන තියා මොනවා කරන්න ලැබුවත් ඒක අහක් වෙන්නේ නැහැ. තව තව කරදර වැඩි වෙනවා. සමහරලා තමන්ගේ පියා වෙන්න පුළුවන්, මව වෙන්න පුළුවන්. එච්චර උදව් උපකාර කරලා දුවන පුතාට හදලා දුන්නාට පස්සේ මලට පස්සේ මේ මලේ අස්සනී වෙලා ඇවිදී මල යකා වෙදලා ඇවිදilla මූට මොකද කරන්න ඕනේ හරියන්නේ නැහැ වැඩි කියලා කරන්න පුළුවන් තරම් හිංගි කරන්න බලනවා. ඉතින් පුරුතඥයෝ නිසා අමනුෂ්‍යයා මෙච්චර උදව් කරපු එක මට බැරි වෙච්ච එලාට මට කොරන්න හදන්නේ මෙහෙමයි කියලා. ඕට හෙන හතම වැඩියන්ගේ හිටන් කෑ ගහලා සාප කරනවා එහි ඉඳලා. කරන්න පුළුවන් හිංගි හිංසා කරනවා. අපි මොකද කරන්නේ? එහෙනම් දානියක් දෙමු කියලා දානියක් දීලා මේකවත් තරම් පළයන්කෝ යකෝ කියලා හිටන් එහෙම තමයි දෙන්න හදන්නේ. දානේ පිනක් හම්බෙන්නේ නැහැ එහෙම. මෙන්න මේ වගේ විශාල වශයෙන් යථාර්ථයෙන් නොදන්න නිසා මිනිස්සුයෝ අමනුෂ්‍යයෙන් දුක් විඳිනවා, මනුෂ්‍යයෙන් දුක් විඳිනවා. ඥාන සම්පවිතව කටයුතු කරන්න දන්නේ නැති වරදට. ඉතින් ඒ නිසා මේ වැඩි කියන්න තියෙන්නේ මොකද? මේ කියන දහම් වලින් තේරුම් අරගන්න ඕනේ. භෞතිකවාදීන්ගේ අදහස් අරගෙන නොපෙනෙන ලෝකෙ දෙයියොත් නැහැ, බ්‍රහ්මයොත් නැහැ, මිනිස්සුයොත් නැහැ කියලා එහෙම දෘෂ්ටිගත වෙන්නේ නැතුව දැකපු බුදුපියාණන් වහන්සේ විග්‍රහ කරලා දුන්න ඒ මහරහතන් වහන්සේලා ඉදිරි බලති වෙන්නා වූ ඉරිසිවරු හෝ කවුරු හෝ ඒවා විග්‍රහ කරලා දුන්න දේ අනුව තේරුම් අරගෙන ඒ අනුව යථාර්ථයෙන් වටහා ගන්නව නෝ නැතුව ඇත්ත වශයෙන් මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්. හොඳ දේ නරක දේ තෝරා ගන්නවත් බැයි නා. ඒ මිනිස්යාට කියන්න තියෙන්නේ මිනිසෙක් නෙමෙයි. නමින් විතරයි මිනිස්සු අය ටිකක් තෝරා ගන්න බැයි නා. ඉතින් යහපත්දී අයහපත්දී දකින්න ඕනේ, යුක්ති අයුක්ති දකින්න ඕනේ, හොඳ නරක දකින්න ඕනේ. තනියෙන් තෝරා ගන්න බැයි නම් දේශනා තුලින් අහනකොට අවංකව ඊට අනුකූලව දේශනාව සිද්ධ වෙනවා නම් මෙන්න මේක හොඳ මග, මෙන්න මේක නරක මග කියලා සමන්ට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට හොඳට ඥාන සම්පවිත වෙනවා. ඥාන සම්පවිත වෙච්ච කෙනාට ඥාන සම්පවිත පිනක් කරගන්න පුළුවන්, අනුමෝදන් කරන්න පුළුවන්. අන්න එහෙම කටයුතු කරනකොට ඒ තිබෙන කරදර ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මේ ස්ථානවලත් නිතරම කරන්නේ මොකද්ද? ඔය කියන කෘතෝපකාර සලකන ගුණය මූල් කරලා තමයි අනන්ත සංසාරී පටන් මේ දක්වා තම තමන්ගේ යමෙකුට අවිඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් වෙලා තියෙනවනම් ඒ සියල්ලම තමන් කමා කරනවා. ඊට පස්සේ එහෙම දෙයක් නම් වෙන්න ඉඩ දියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා. යහපත් හිත ගන්නවා. අද මම මේ රැස් කරගත්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද විහිදිලා පැතිරිලා වුන් සුඛිතමිත වෙලා ඔවුන්ට යහපතක් වෙන්න කියලා මෙහෙම අනුමෝදනා කරනවා. මේක අවංකවම කළා නම් වැඩි කල් ඇන්ඩිසෙල්ලා ප්‍රණෝලින් මිදෙනවා. කරදරයක් එන්නේ නැහැ. ඉතින් ඔවා තේරුම් අරගෙන කරයුතු කරන්න ඕනේ. ඒ වෙන මොකද කරන්න කියා දෙනවා මිසක් තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගත්තගෙන ඥාන සම්පවිත වෙලා එහෙම කටයුතු කරන්න පටන් ගත්තා මේ බාධක එන්නේ නැහැ. කොහොම මිදිලා හිටන් නිදහස ලැබෙනවා. හැබැයි තේරුම් ගන්න නැතුව නම් කොච්චර බලහගෙන හිටියත් වැඩක් නැහැ කියන එක තෝරා ගන්න ඕනේ. අදහස් හොඳට ඥාන සම්පවිතව වටහා ගන්න ඕනේ. වටහාගෙන තේරුම් මරෙන් තමන්ට ඇහුන්නේ නැති දෙයක්, තේරුන්නේ නැති දෙයක් තියෙනවා නම් වෙනෙහි කරනකොට විග්‍රහ කරගන්න බැරි දෙයක් තියෙනවා නම් නැවත අහන්න ඕනේ. අහලා හරි විග්‍රහ කළා හරියට තේරුම් ගත්තාට පස්සේ ඊට අනුකූලව කටයුතු කරගත්තාම ප්‍රශ්නේ නිරාකරණය වෙනවා. ඒ නිසා ඔවට විශාල වීදම් කරන්න දෙයක් එහෙම දේවල් නැහැ. හරියට කරුණු තේරුම් ගත්තා නම් යථාර්ථයේම ඔහුට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියා දෙන්න තියෙන්නේ. වෙන මේ ආවේශ හරින්න කියලා වෙන කරන්න දෙයක් නැහැ. ওই ක්‍රමෙන් සුද්ධ කරගත්තාම ඒ අමනුෂ්‍යාදී කොට්ටාසත් මනුෂ්‍යාදී අපිත් සියල්ලන්ටම යහපතක් වෙනවා. ඒ විදිහට කටයුතු කරගන්න.